ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
එහෙමනම් මේ සතියේ සිකුරාදා දිනටේ වගේම මේ වසරේ අවසාන සිකුරාදා දිනියට තමයි අපි ක්‍රමක්‍රමයෙන් පැමිණලා තියෙන්නේ. අපි දැන් එක් වෙන්නේ ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවියන සතියේ වාර්තාවන උණුසුම් තොරතුරු ගැන අවධානයක් යොමු කරන ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය විශේෂාංගයත් එක්ක. ඉතින් මේ තොරතුරු බෙදා හදාගන්න ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග දැන් සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් සුබදාසනක් අමල්.
ආයුබෝවන් නිපුණ.
හොඳයි, අපි අද දවසේදී මුලින්ම අවධානයක් යොමු කරන්නේ චීනය පැත්තට. දැන් ආයෙත් ලෝකයේම අවධානය චීනය පැත්තට යොමු වෙනවා කොවිඩ් සම්බන්ධයෙන්. ඉතින් චීනය තමන්ගේ රටට එන පිරිසට නිරෝධායනය වීමට අවශ්‍ය නැති බවට සඳහන් කරද්දී ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් චීනයෙන් එන පිරිසට විවිධ කොවිඩ් සීමා පැනවීමට පියවර ගනිමින් සිටිනවා. මේ සියල්ල මැද චීනයේ නව කොවිඩ් ප්‍රභේද මතුවීම සහ ශීඝ්‍ර වශයෙන් නැවතත් කොවිඩ් ව්‍යාප්ත වීම සිදුවනවා කියන දේ තමයි මේ දින කිහිපයේදී අපට අසන්නට ලැබුණේ. අපි එතනින් අපේ කතාව පටන් ගමු.
ඔව් නිපුණ, අපි දන්නවා දැන් කොවිඩ් වසංගතයේ ලෝකයේ අනෙකුත් තැන්වල පහවෙමින් තියෙන වටපිටාවක තමයි මේ විදිහට චීනයේ නැවතත් අලුත් කොවිඩ් රැල්ලක් ඇති වෙලා කියලා වාර්තා වෙන්නේ. මේ අලුත් කොවිඩ් රැල්ල නිසා බොහෝ දෙනෙක් මේ රෝගී තත්ත්වයට පත් වුණා විතරක් නෙමෙයි, ඒ වගේම මරණ සංඛ්‍යාවත් රෝහල් වලට දරා ගන්න බැරි විදිහට ඉහළ ගියයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේ කොවිඩ් නතර කිරීම, කොවිඩ් පාලනය කිරීම සඳහා චීන බලධාරීන් විසින් ගත්තු දැඩි ක්‍රියාමාර්ග විවේචන ලක් කරමින් ඒකට එරෙහිව ජනතාව වීදි බසන පසුබිමක් තුළ චීනය ප්‍රකාශයට පත් කළා ඔවුන් මේ තහංචි ලිහිල් කරනවයි කියලා. ඒ තහංචි ලිහිල් කිරීම එක කොටසක් හැටියට මේ වෙනකොට චීනය ප්‍රකාශ කරලා තියෙනවා. චීන ජාතිකයන් පිටරට ගිහින් නැවතත් චීනයට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ට නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් නැහැ, ඔවුන්ට රට තුළට බොහොම ලේසියෙන් පැමිණෙන්න පුළුවන් මේ දීර්ඝ වශයෙන් නිරෝධායනට ලක්වන්නේ නැතිව. ඉතින් එවැනි විදියට ලිහිල් කිරීමත් එක්කලා චීන ජනතාව අනෙකුත් රටවල සංචාරය කිරීම ඉතාමත්ම ශීඝ්‍රයෙන් ආරම්භ කරන්න පුළුවන් කියන පදනම මත මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි තහංචි පළවලා තියෙනවා චීනෙන් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන්. ඔවුන්ව නිරෝධායනට ලක් කිරීම එක්කම ඔවුන්ට කොවිඩ් වසංගත නැහැයි කියලා ඒ සහතික ලබා ගැනීම අත්‍යවශ්‍ය කරලා තියෙනවා. ඒ එක්කම අනෙකුත් රටවලුත් මේ විදිහට එවැනි පියවර අරන් තියෙනවා. විශේෂයෙන්ම ඉතාලිය, ජපානය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් එවැනි තීන්දුව අරගෙන තියෙනවා. දැන් බොහෝ විට මුළු යුරෝපා සංගමයේ පුරාමත් මේ විදිහට චීනයේ සිට පැමිණෙන මගීන්ට ඒ තහංචි පැනවීමට ඔවුන් තීරණය කරයි කියලා විශ්වාස කරනවා. මොකද දැන් මේ චීනයේ ඇති වෙලා තියෙන නව රැල්ලත් එක්කලා කොවිඩ් අලුත් ප්‍රභේද බිහිවීමේ අවස්ථාවක් තියෙනවා. ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා චීනය ඔවුන්ගේ කොවිඩ් පිළිබඳ දත්ත අනෙකුත් රටවල් සමග නිසි ආකාරයෙන් ඒ සම්පූර්ණයෙන්ම ඒ දත්ත බෙදා හදාගන්නේ නැහැ, ඒවා ගැන අනිත් රටවල් දැනුවත් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි අනෙකුත් රටවල් දැන් දැඩි පියවර ගන්න තීන්දුව කරලා තියෙන්නේ චීනෙන් පැමිණෙන අය පිළිබඳ ඒ අලුත් සීමා තහංචි පරවන්න.
ඔද අපි දැන් අවධානයක් යොමු කරන්නේ මෑතකදී වාර්තා වුණු තරමක් කනකාටුදායක පුවතක් සම්බන්ධයෙන්. හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ මේ වෙදි බොහෝ සෙයින් අසාධ්‍ය තත්වයේ සිටින බවක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ හේතුවෙන් වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ බැලීමට ගිය අවස්ථාවේදී ලෝකවාසී ප්‍රජාවගෙන් ඉල්ලා සිටිය 16 වන බෙනඩික් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් යාඥා කරන ලෙස අපි මේ ගැනත් කතා කරමු. අමල්,
මෙතන නිපුණ බෙනඩික් පාප් වහන්සේ ඔහු 2013 තමන්ගේ ඒ උසස්ම ධූරයෙන් ඉවත් කළා. ඒකෙන් ඇත්තටම විශ්‍රාම අරගෙන 1415 පස්සේ මේ විදිහට විශ්‍රාම ගිය ප්‍රථම පාප් වහන්සේ හැටියට ඉතිහාසයට එකතු වුණා. ඉතින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විටින් විට වාර්තා පැමිණලා තිබුණට පහුගිය දින කිහිපයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තමත්ම ශීඝ්‍රයෙන් පිරිහෙනවයි කියලා ප්‍රකාශන පත් වෙලා තිබුණා. ඉතින් මේ විදිහට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමත් එක්ක තමයි මේ වෙනකොට ෆ්‍රැන්සිස් පාප් පියතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ සම්බන්ධයෙන් ඔහුට යාඥා කරන්න ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නංවා ගැනීම සඳහා සියලු දෙනාගෙන්ම සහාය ඒ වගේම යාඥා කරන්නයි කියලා. ඉතින් මේ එක්තරම එක්තරා විදිහකට ඉතිහාසයේ මෑත ඉතිහාසයේ අවුරුදු දහසකට විතර අධික කාලයකට පස්සේ ජර්මන් ජාතික පාප් වහන්සේ කෙනෙක් තමයි 16 වෙනි බෙනඩික් පාප් වහන්සේ. ඉතින් ඔහු සම්බන්ධයෙන් දැන් අලුත් කතා බහකුත් ඇති වෙලා තියෙනවා. ඔහුගේ කාලේ ඔහුගේ දුර කාලය තුළදී වතිකානුවේ ක්‍රියාකලාපයත් ඒ වගේම ළමා අපචාර සම්බන්ධයෙන් වතිකානුව කොයි විදිහටද පියවර ගත්තේ කියන කාරණාවත් දැන් සාකච්ඡාවට මතුවලා තියෙනවා. විශේෂයෙන්ම බෙනඩික්ට් පාප් වහන්සේ ඒ චෝදනාවට ලක්වෙච්ච පියවරුන් පූජකවරුන් සම්බන්ධයෙන් නිසි පියවර ගත්ත නැහැ කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒ එක්කම ජර්මන් ජාතියෙක් අවුරුදු 1000කට විතර පස්සේ තමන්ගේ මේ විදිහට උසස්ම කතෝලික පල්ලි ඉහළම ස්ථානයට පැමිණීමත් ජර්මන් ජාතිකයන් මේ වෙනකොට සමරපු කාරණාවක්. නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම සීග්‍රෙන් පිරිහීම නිසා මේ වෙනකොට වතිකානුවේ මේ අලුත් කතාවක් ඇති වෙලා තියෙනවා බෙනඩික්ට් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය. ඉතින් ඒ සඳහා මේ වෙනකොට ලෝකේ පුරාම කතෝලික භක්තිකයින් යාඥා කරන්න පටන් අරන් කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
හොඳමල් රුසියානු යුක්‍රේන යුද්ධමය තත්ත්වයක් එක්ක අලුත් අවුරුද්ද සැමරීම ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ අපි. මීළඟට මෙවර යුද්ධමය තත්ත්වයක් එක්ක උනත් යම් ආකාරයක නව අවුරුදු සඳහා සූදානමක් රුසියාවේ තිබෙනවා කියලා අපට වාර්තා වෙනවා. කොහොම නමුත් රුසියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික ගිනිකෙලි සංදර්ශනය ඇතුළු බොහෝ දේ අවලංගු කිරීමටත් කටයුතු කරලා තිබෙනවා. ඔවුන් යම් ආකාරයක වෙනත් විදිහකින් මේ නව වසරට පිවිසෙන්නට තමයි උත්සාහ කරන්නේ නේද අමල්?
ඔව්, මෙතන විශේෂම මොස්කව් අගනුවර ජනතාවගේ අදහස ඔවුන් ඔවුන් සෑහෙන බෙදීමක් තියෙනවා කොයි ආකාරයකද මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද සමරන්න ඕනේ කියන එක. ඉතින් බොහෝ දෙනෙක් සඳහන් කරලා තියෙන්නේ රට යුදමය තත්ත්වයක තියෙන වෙලාවේදී ගිනිකිලි සංදර්ශන වගේ දේවල් තියලා උත්සව පැවැත්වීම සුදුසු නැහැ කියලා. ඉතින් මේ වෙනකොට මොස්කව් දුවර බලධාරීන් තීන්දුව කළා තියෙනවා ඒ ගිනිකිලි සංදර්ශනය නොපැවැත්වීමටත්. ඒ වගේම පුටින් ජනාධිපතිවරයා ඔහු සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව වසර අවසානයේ තියෙන අයිස් හොකි ක්‍රීඩාව එයත් මේ අවුරුද්දේදී අවලංගු කළයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මීට වඩා බොහොම වැදගත් වෙන්නේ සම්ප්‍රදායිකව අවුරුද්ද අවසානයේදී පුටින් ජනාධිපතිවරයා බොහොම දීර්ඝ පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා පසුගිය අවුරුද්ද සමාලෝචනයට ලක් කිරීමත් ඒ වගේම අලුත් අවුරුද්දේ කොවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාද කියන එක සඳහන් කරන්නට ඔහු භාවිතා කරන මේ දීර්ඝ පුවත්පත් සාකච්ඡාව මේ අවුරුද්දේදී පවත්වන්නේ නැතිව ඉන්න ඔහු තීන්දු කළා තියෙනවා. ඉතින් මෙතන තවත් විශේෂ කාරණාවක් වෙන්නේ නිපුණ දැන් මීට කලින් අවස්ථාවලදී අපි ගත්තොත් විශේෂයෙන්ම 2014 රුසියාව යුක්රේනයේ ක්‍රයිමියා ප්‍රදේශයේ ආදා ගැනීමට කලින් වාර්ෂිකව රුසියාවේ පැවැත්වෙන මේ වසර අවසාන උත්සවවල එහෙම නැත්නම් වසර අවසානයේ තියෙන රූපවාහිනි වැඩසටහන් වලට සහභාගී වෙච්ච විශේෂ චරිතයක් තිබුණා. බ්ලඩිමීර් සෙලෙන්ස්කි කියන්නේ අද යුක්රේනයේ ජනාධිපති වුණාට ඔහු 2014ට කලින් යුක්රේනයේ බොහොම ප්‍රසිද්ධ විකට ශිල්පියෙක් හැටියට තමයි දැන හැඳගෙන තිබුණේ. ඉතින් බ්ලඩිමීර් සෙලෙන්ස්කි 2014ට කලින් රුසියාවේ වර්ෂ අවසානයේ තියෙන රූපවාහිනි වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ විකට ශිල්පියෙක් හැටියට ඔහු කටයුතු කළා තිබුණා. ඉතින් මේ අවුරුද්ද ඒ විදිහට ඒ රුසියාවේ වසර අවසාන රූපවාහිනි වැඩසටහන් පවත්වන්නේ නැහැයි කියලත් සඳහනක් තියෙනවා. නමුත් ඒවා වෙනුවට යුක්රේන් යුද්ධෙන් පීඩාවට පත්වෙච්ච එහෙම නැත්නම් යුක්රේන් යුද්ධයට සහභාගී වෙච්ච බටපිරිස් රූපවාහිනියට කැඳවලා ඔවුන් සම්මුඛ සාකච්ඡාවට භාජනය කරලා තමන්ගේ හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නංවන වැඩපිළිවෙලක් මේ අවුරුද්ද වෙනස් විදියකට කරන්න කටයුතු කරනවා කියන එකත් රුසියානු බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා.
හොඳයි, මේ වසරේත් බොහොමයක් සුවිශේෂී කරුණු කාරණා ලෝකය පුරාම සිදු වුණා. ඉතින් එහෙමනම් මමල් මේ විශේෂංගේ අවසාන වශයෙන් මේ වසරේත් අවසාන සිකුරාදා දවස නිසා මේ ගෙවුණු වසරේ සිදු වුණු වැදගත් ඒ වගේම සුවිශේෂී තොරතුරු ගැනත් අපි කෙටි මතකාවර්ජනයක් කරමු.
ඔව් නිපුණ, මේ අපි 2022 දිහා ආපහු හැරිලා බැලුවොත් විශේෂිත සිද්ධවීම් කිහිපයක් තුනක් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් බ්‍රිතාන්‍යයේ අපි කියන පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මූලාරම්භ එහෙම නැත්නම් මුදුන් මල්කඩ හැටියට හඳුන්වන බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ සුවිශේෂ සිද්ධීන් කීපයක් අපිට දකින්න ලැබුණා. එකක් තමයි මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත තුළදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් 3 දෙනෙක් හිටියා. ඒ එක්කම දශක 7කට වැඩිය කාලයක් බ්‍රිතාන්‍යයේ රැජින හැටියට කටයුතු කළ එලිසබත් මහරැජනගේ අභාවක්‍රාත්‍ය සමග ඇයගේ පුත් කිරුළ පැළඳීම තවත් විශේෂ කාරණා කෙනෙක් අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව අපි බැලුවොත් දේශපාලනික වශයෙන් අපේ ශ්‍රී ලංකාව කිට්ටුව දිහා බැලුවොත් පාකිස්තානයේ විශාල දේශපාලන වෙනස්කම් වාගයක් ඇති වුණා. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා දෝෂාභියෝගයකට ලක් වෙලා විශ්වාස භංගයකට ලක් වෙලා ඔහු තනතුරෙන් ඉවත් වෙලා පාකිස්තානයේ දේශපාලනික වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. ඒ එක්කම රට ස්වාභාවික විවසන වලටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. රටේ ඇතිවෙච්ච මහා විශාල ගංවතුරක් නිසා දහස් ගණනක් ජීවිත නැති වුණා පමණක් නෙමෙයි මිලියනයකට අධික නිවාස ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම රට ආර්ථික වශයෙන් බොහොම දැඩි අහේනියකට පත් වෙලා මේ වෙනකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතීමට යොමු වෙන තත්ත්වයට පාකිස්තානය පත් වෙලා තිබුණා. ඒකම අපි බැලුවොත් මුළු ලෝකයේම උද්ධමනය සෑහෙන විදියට වාර්තාගත විදියට හැම රටකම වගේ වාර්තාගත විදියට උද්ධමනය වැඩි වෙලා තිබුණා. අපි දන්න විදියට ශ්‍රී ලංකාවෙත් ඒ විදියටම උද්ධමනය 70%ටත් වඩා වැඩි ප්‍රමාණයකට වැඩි වෙලා තිබුණා. ඉතින් මේකට ප්‍රධාන කාරණාවක් හැටියට නිපුණ බොහෝ දෙනෙක් හඳුන්වලා තිබුණේ රුසියාව යුක්රේනයට එරෙහිව ඇති කරපු පෙබ්‍රවාරි මාසේ ආරම්භ කරපු යුද්ධය මේ වෙනකොට තවමත් දිග්ගැසෙමින් තියෙනවා. ඉතින් මේ යුද්ධය නිසා ලෝකේ හැම රටකටම වගේ ඍජුව හෝ වක්‍රව යම්කිසි බලපෑමක් ඇති වුණයි කියලා වාර්තා වෙනවා. මේ වෙනකොට ලෝකේ ආහාර හිඟයටත් ප්‍රධාන හේතුවක් හැටියට හඳුන්වන්නේ මේ යුක්රේන් යුද්ධය. මොකද යුක්රේනය සහ රුසියාව කියන රටවල් දෙක තමයි ලෝකේ වැඩිම ධාන්‍ය නිෂ්පාදනය කරන රටවල් දෙක. ඉතින් ඒ නිෂ්පාදනය කරපු ධාන්‍ය නිසියාකාරයෙන් අනෙක් රටවල්වලට බෙදා හැරීමට නොහැකි වීමත් මේ ලෝක ආහාර අර්බුදයට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා තමයි 20 22 ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න තියෙන. ඊට අමතරව ඉරානය වගේ රටවල් දිහා බලපුවාම බොහොම දැඩි ලෙස ඉස්ලාමීය ආගමික පාලනයක නතු වෙලා තියෙන රටක්. නමුත් මේ වෙනකොට රට පුරාම ඒ පාලනයට විරුද්ධව ආගමික පාලනයට විරුද්ධව ජනතාව කැරලි ගසන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මාෂා අමිනි කියන කාන්තාව පොලිසිය බාරේ සිටියදී මිය යෑමත් එක්කලා ඇය බුරුකාව හරියට පැළඳිමි නැහැයි කියන චෝදනාව මත ඇය අත්අඩංගුවට අරගෙන පසු ඇය ජීවිතක්ෂයට පත්වීම නිසා ඇතිවෙච්ච රටපුරා ඇතිවෙච්ච විරෝධය තවමත් පවතිනවා. ඉතින් ඉරානයත් දේශපාලනික වශයෙන් බොහොම අස්ථාවර භාවයකට පත් වුණා මේ පහුගිය අපේ මාස කිහිපෙදී. ඒකත් සුවිශේෂ සිද්ධියක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද ඉරානයේ බොහොම දැඩි ලෙස තමන්ගේ ජනතාව පාලනය කරන රටක්. නමුත් එසේ තිබියදීත් මේ වෙනකොට ජනතාව වීදි බැහැලා ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන තත්ත්වයට පත් වෙලා
තියෙනවා. ඔබ දැමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා ලෝකයේ මේ ගෙවි යන සතියේ මොනවද වාර්තා වුනේ කියන තොරතුරු රැගෙන ආවට. එහෙමනම් අපි ලබන සතියේත් අලුත් වසරකින් හමු වෙමු. ඔබට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් නම.
ඔබට සිම් වේවා නිපුණ අපේ අසන්නන්ටත් නව සුබ වසරක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් නිපුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.